அதனால சில புறப்பாசலோ சிறப்பு உதாவசு கௌரவையும் பக்தியும் ஸ்ரீபாக்கரவசு மிராசிலாசிரியனே அது தாசு புகழாவட்டுங்க ஏ புகோய வத சித்தக்கராங்க தர்மிய வெகுவின் பேவி வாசி பெரியவத் சமாதான் வேண தர்மிய வெல்வென்ன சித்தகாய பட்சனே துந்துரைவுதவா தர்மியன்ற உபகார கந்தவன்ற எசிறு பாவத்தின்ன ஜீவாத்தின்ன அது தாசு புறாவட்டும் மம உத்தராத்மி வெல்வேன் உத்தமோ ஸ்ரீசாதாரணை வெல்வேன் ஆரிய மகா சங்கராத்மே මෙතන පටන් හවස තුන හතර දක්වාම ගෞරවයෙන් පේවි වාසය කරමින් කියන අදිෂ්ඨානය ඉදිරි කරගන්න. සරණාගමනය සිදු කරන්න නමස්කාරය කියන්න
Yeah.
වත් සමාදන් වන කාලයත් මේ පුරපසළොස්වක පොහෝ දවස මුල් කරගෙන ආරම්භ වෙනවා. මේ ස්ථානෙත් ඒ එදා බුද්ධ කාලයේ ඉසිපතන මිගදායේ පළමු වස්සූප ගමනය සිද්ධ වුණු ඒ සිද්ධ කරපු ඒ කාල සීමාව සිහිපත් කරගනමින් ඒ විදියටම මේ දක්වාම 2600කට වැඩි කාලයක් මේ චාලිත්‍ර ධර්මය ඒ වගකීම ඒ විදියටම ආර්ය මහා සංඝ රත්නේෂ්ඨ සිද්ධ කරනවා. ජීවිතේ බොහෝ දෙනෙකුට නොලැබෙන අවස්ථාවක් තමයි මේ වස්සාරාධනයක් ස්වාමීන් වහන්සේ නමකට සිද්ධ කරලා තමාගෙන් වස්පින්කමක් සිද්ධ කර ගැනීම. ඉතින් මෙවර එහි ප්‍රධාන දායකත්වය උසනු ලබන්නේ සීතාල්විස් වෛද්‍යතුමිය. ඒ වගේම ප්‍රේමරත්න අල්විස් වෛද්‍යතුමන් සහ ඒ වගේම දිලිෂ පත්මික පුතා ඇතුළු ඒ පවුලේ ඥාති දරුවන් ඒ වගේම හිතවතුන් ඒ වගේම මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙන පින්තුන්ගේ දායකත්වයන්ද නොබඳව ලැබෙනවා. ඒ වගේම අද දවසේ පින්තුන්ලාගේ ස්වාමීන් වහන්සේගේ ඒ දානයේ දායකත්වය දාන දායකත්වයක් දරන්නේ සීතා ලුවිස් මැතිණිය සහයේ ප්‍රේමරත්න ලුවිස් මැතිතුමා. ඒත් ඔය සියලුම පින්කම් සිද්ධ කරමින් බලාපොරොත්තු වන්නේ ප්‍රේමරත්න ලුවිස් මහතාගේ පියාණන් වන සාද්‍රිස් අල්විස් මැතිතුමන්ට සාංසාරික වශයෙන් යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම මවවන ඇලිස් නෝනා අතුකෝරල මෑණියන් වහන්සේගේ භවගමන යහපත් වීම උදෙසා මූලික අරමුණු වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තුවෙන් මේ පින්කම් දායකත්වයන් සිදු කරන්නේ. ඒ ඇත්තන්ට සාංසාරික වශයෙන් යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සීතා ලුවිස් මහත්මියගේ මව වන 92 වැනි වයස ඇති දැනට රෝගාතුරව සිටින ඇන්සි ගුණවර්ධන ඒ මෑණියන් වහන්සේට තමගේ මවට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, ධර්මයේ පිහිට ආරක්ෂාව, තුරුණුවන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා, නිරෝගී සම්පත් ලැබේවා, සිත කය වචනය සංවර කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. සාදු. 2018 වසරේ 7 වැනි මාසේ 27 වැනිදා ඇසළ පුරපසළොස්වක පොහෝ දවස සිහිගන්වමින් සිහිපත් කරමින් අද දවසේ අපි පේවි වාසය කරන්නේ. ඉතාම කෙටියෙන් කරුණු කාරණා කීපයක් අපි සිහිපත් කරගමු. මේ ඇසළ පුරපසළොස්වක පොහෝ දවසේ වැදගත්කම වෙසක් පොහොය වාගේම අපිට වටින පොහෝ දිනයක් තමයි ඇසළ පුරපසළොස්වක පොහෝ දිනයත්. මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ ගොඩාක් කරුණු කාරණා තියෙනවා. ඒ වෙස්සන්තර අත්බැවෙන් පසුව තුසිත දෙව්ලොව ඉපද බෝසතාණන් වහන්සේ කල් ගෙවන සමයේ ලෝකයාගේ දෙවියන්ගේ ආරාධනාව අනුව පස්මහ බැලුම් බලා මධ්‍යදේශයේ කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන සාක්‍ය රජතුමාගේ අගමෙහෙසිය වන මහා මායා දේවිය කොස පිළිසඳ ගත්තේ ඇසළපුණු බොහෝ දවසකයි. එකුන් 30 වියේදී, ඒ කියන්නේ අවුරුදු 29 දී ලෙඩෙකු මහල්ලෙකු මළමිනියක මහනරුවක් යන මේ සිව් පෙරනිමිති දැක ගිහි ගිහි කලකිරි අභිනික්‍රමණය කරන ලද්දේද ඇසල පුණු බොහෝ දිනකය. බුදුරදුන් පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූප ගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදු වූයේ ඇසල පුණු බොහෝ දිනකය. රාහුල කුමරුන්ගේ උපත සිදු වූයේ ඇසල පුණු බොහෝ දිනකය. බුදුරදුන් ගණ්ඩබ්බ රුක්ක මූලයේදී තීර්ථකයන්ගේ මානය දුරලීම පිණිස යමාමහ පෙළහැර පෑම සිදු කළේද ඇසල පුණු බොහෝ දිනකය. එසේ ප්‍රාතිහාර දක්වා සත්වනි වස ගත කිරීමට තවතිසා දෙව්ලොව වැඩමකොට වස්සැලඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන දේශනා කළේත් ඇසල පුණු බොහෝ දිනකය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් වසකින් තෘතීය ශාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානය ඇතිව රජගහ නුවර ඒ වේහාර පර්වතයේ ධර්ම මණ්ඩපයේදී ප්‍රථම ධර්ම සංගීතය ධර්ම සංගායනාව පැවැත්වීම ඒ සිදුකරේ මූලික ආරම්භ කටයුතු සිද්ධ කළෙත් මේ ඇසල පුණු පොහෝ දවසක කියලා සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධ වර්ෂ 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඒ පොහොය කර්ම සිද්ධ කරේත් ඇසල පුණු පොහෝ දවසක මේ ශ්‍රී ලංකාවේ. ඒ වගේම බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් 50 දෙනාගේ මහන උපසම්පදාව සිද්ධ කර දිනයත් මේ ඇසල පුණු පොහෝ දිනයක්. ඒ වගේම බුද්ධ වර්ෂයෙන් 236ක් වැන්නේ දෙවන පෑතිස් නිරදුන් විසින් ඛණ්ඩක චෛත්‍ය වටා කර වූ අට සැටලෙන පූජාව හා දෙසටක් රහතන් වහන්සේලාගේ ලංකාවේ ප්‍රථම වස්සූප ගමනයත් සිද්ධ කර දිනය මේ ඇසල පුණු පුරපසළොස්වක බොහෝ දිනේ හැටියට සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධ වර්ෂයෙන් 382දී බුද්ධ වර්ෂ 382දී දුර්ටු ගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑරදුන් තනන්නට මගුල් ගල තැබීමේ උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේ ඇසල පුණු බොහෝ දිනකය. ඒ වගේම බුද්ධ වර්ෂයෙන් 847දී බුද්ධ වර්ෂ 847දී කිසිරි මෙවන් රජු දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වාර්ෂයක් පාසා සිදු කරගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදු වේ ඇසල පුණු බොහෝ දිනක ආදි වශයෙන් විශාල ශාසනික ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ සියල්ලටම ඒ ඉතිහාසයට ඒ උතුම් සිද්ධිධාමයන්ට අපගේ නමස්කාරය වේවා කියලා සාදුනාදරනවා. මුලින්ම අපේ හිත් සංසුන් කරගමු, තැම්පත් කරගමු. අප මේ මොහොතේ රැඳී සිටින්නේ දම් සභා මණ්ඩපයක. බුදුරජාණන් වහන්සේත් සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් ආශ්‍රය නිස්ත්‍රය කරන මොහොතක්. මගේ හිතේ ගිහි ගඳ, ගිහි පිළිවෙත් දුරුව, බුදු මග, බුදු සිත, ආර්ය මග වැඩේවා කියන අදිෂ්ඨානයෙන් මාගේ සිත, කය, වචනය උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන්ම පේවි වාසය කරමි, පූජා කරමි, පූජා වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව හිත සංසුන් කරගන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔබ සිටින්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනවා කියලා කල්පනා කරගෙන හිතේ හංගගත්ත නරක සිතුවිලි තියෙනවා නම් ඒව ඉවතකට දාලා හිත පිරිසුදුව තබා ගන්න. ධර්මයේ හමුවටයි මම යන්නේ, ඊටාම පවිත්‍ර සිතනොයි මම ධර්මයේ හමුවට යා යුත්තේ කියලා කල්පනා කරලා හිත පිරිසුදු කරගන්න. ඒ වගේම ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරි පිටයි මම ඉන්නේ කියලා කල්පනා කරලා හිතේ බාල සිතුවිලි තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන, සුද්ධ පවිත්‍ර කරගෙන, පවිත්‍ර කෙනෙක් හැටියට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට සෝදානම් සිත් ඇති කරගන්න. සසරක ආදුර බොමයි, විදි දුක් බොමයි, ඒ දුක් අනාගතයට නොතබා මේ මොහොතේ එම දුක් දුරු කිරීමයි අපගේ වගකීම, අපගේ උත්සාහය. ඒ සියලු දුක් රැස්සුනේ තමාගේම සම්මා දිට්ඨියේ අඩුකම නිසා. මේ දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියලා නෙවරදිව දකින්න බැරි වෙච්ච නිසායි ඒ සසර අප්‍රමාණ දුක් විඳි. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායේ අඥානං කියන වශයෙන් ඒ සියල්ල අවබෝධ කරන්නටයි මේ අප සූදානම් වන්නේ. ලොකු හීන ලෝකයක් මවාගෙන ඉන්න මේ හිතේ ආයු කාලය මේ ලෝකයේ තියෙන බෙදන්න බැරි වස්තුවක් තියෙනවා නම් වේගයෙන් ඇති වෙලා නැති වෙන අන්න ඒකට කියන්න පුළුවන් සිත කියලා. හරියට පින්නතුනේ මේ පහන්නේ තියෙන ගිනි අංසුවාගේ. අපිට මේ ගිනි දැල්ලේ එක අංසුවක් හොයාගන්න බෑවාගේ සිතේ එක අංසුවක් වෙන් කරලා හොයාගන්න බෑ. එහෙමනම් එක මොහොතක්වත් නොපැවති ගලාගෙන යන ධාරාවක් මිරිඟුවක් වාගේ මිරිඟුවත් පේනවා, හැබැයි පරීක්ෂා කළ බැලුවාම ඒකේ ඝන වූ ද්‍රව්‍යයක් නැහැ. ඒ වගේ සිත කියන මහා ආවේගයක් පේනවා, පෙනුනට ඒකේ කිසිදු ඝන වූ ද්‍රව්‍යයක් නැහැ. මුලා වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඝන වූ ද්‍රව්‍යයක් නැති හුදු හැඟීමක් වෙනුවෙන් මේ කය බැඳීම. ඇස බැඳීම, කන නාසය දිව ශරීරය බැඳීමයි අපි තුල තිබෙන අවිද්‍යාව. හිත අනුගමනය කිරීම, හිත විශ්වාසය කිරීම, මිරිඟුව තුළ ජලය ඇතයයි විශ්වාසය කරන මුවා වෙන්නක්. හිත විශ්වාසය කිරීම, මිරිඟුව තුළ ජලය ඇතයි විශ්වාස කරන මුවෙක් වෙනි සිද්ධිධාමයක්. අපේ දැනුමට, අපේ සිතුම් පැතුම් වලට හිතන්න පුළුවන් සීමාවක් තියෙනවා. පතන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා තමයි පින්නතුනි සත්‍ය පවතින්නේ. මේ ලෝකේ තියෙනවා පුජ්ජල සත්‍ය කියලා එකක්. ඒ කියන්නේ යම් පුජ්ජලේ සත්‍යයි කියලා විශ්වාස කරන දේ, පිළිගන්න දේ, අදහන දේ, ඒකට අපි කියනවා පුජ්ජල සත්‍ය. ඊළඟට තියෙනවා පින්නතුනි සම්මතයෙන් ලෝකයා විසින් සම්මත කරන ලද සත්‍ය. ඒකට කියනවා සම්මුති සත්‍ය. ලෝකේ පවතින න්‍යායක්, ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ලෝකීය සත්‍ය. ඒ ලෝකෙන් එහා පවතින සත්‍යක් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර සත්‍ය. මේ ජීවත් වන සුළු කාලේ මිනිස්සෙක් මේ සත්‍ය පිළිබඳව, සත්‍යයන් පිළිබඳව යම් අවබෝධයක් වටහා ගැනීමක් සිදු කළ යුතුයි. ඉතින් බොහෝ පින්නතුන් මෙතෙන්ට සහභාගී වෙන පින්නතුන් ඒ පුජ්ජල සත්‍යයේ තියෙන ආදීනවේ දැකලා සම්මුති සත්‍යයේ තියෙන ආදීනවයක් දැකලා ලෝකීය සත්‍යයක් දැකලා මේ ලෝකයෙන් අපි නිදහස් විය යුතුයි. ඒක තමයි අපිට තියෙන එකම ප්‍රතිකර්මය කියලා කල්පනා කරගෙන ලෝකෝත්තර සත්‍යයක් ගවේෂණය කිරීම උදෙසා අප්‍රමාදීව පීවි වාසය කරන්නටයි මේ සහභාගී වී සිටින්නේ. සාරයක් නැති බව හෙවත් නිස්සාර බව දැකිය යුතුයි. දැකිය යුතුයි සිත තුළ අපි ලෝකයට නිර්වචන ලබා දුන්නත් ඒ කිසිවකින් ප්‍රතිඵලයක් ලැබුණේ නැති නිසා ප්‍රශ්නේ තිබුණේ හිත තුළම නිසා සිතෙහි ඇති නිස්සාරත්වය, සිතෙහි ඇති නිෂ්ප්‍රයෝජනත්වය අවබෝධ කරගත යුතුයි. අපි හැමතිස්සෙම නැහෙන්නේ සිතිවිල්ලක් අල්ලගෙන. අරමුණක් අල්ලගෙන. ඒ අරමුණ බැඳලා තියෙන්නේ ඒ අරමුණ බැඳී පවතින, ඒ අරමුණ වඩන්නේ ආරක්ෂා කරන්නේ මම කියන මවාගත් අවිද්‍යාව තුළ. මේ මම කියන කුටීරය, ගෘහය යමෙක් සාදා තිබෙන තුරු ඒ කුටීරය තුළ සංසාරේ නැමැති ඒ දුක වාසය කරනවා. යමෙක් මේ සිතිවිලි මායාවෙන්, ආත්ම දෘෂ්ටික මායාවෙන් නිදහස් වේද? එයා මේ සංසාරය අවසන් කරනවා. දැන් අප ඉගෙනගත යුත්තේ පිටින් දෙයක් නොව තම ආධ්‍යාත්මයම තුල ඇති දේවල්. ආධ්‍යාත්මය තුල ඇති දේවල් ඔබට ඉගෙන ගන්න තේරුම් ගන්න හැකියාව තියෙන්නේ ආධ්‍යාත්මය තුලම හැලහැප්පීම් ඇති වෙනවා ඒ හැලහැප්පීම් තුලින්මයි. මේ ලෝකේ නූගත් අඥාන මිනිස්සු ඒ ආධ්‍යාත්මික හැලහැප්පීම් වේගයක් හැටියට ශරීරයට අරගෙන ක්‍රියා කරන අතර අප ඒ ආධ්‍යාත්මික හැලහැප්පීම් වල ඇති යථාර්ථය, උපත, පැවැත්ම, හටගත් ආකාරය, හටගන්නට හේතු ආදී වශයෙන් විදර්ශනා කරනවා. මේ අරමුණු හටගන්නේ ඇයි මට? මේ තරහව ඇති වෙන්නේ ඇයි මට? මේ ලෝභය, මේ ද්වේෂය, මේ මෝහය හටගත්තේ ඇයි මට? ආධ්‍යාත්මය තුලින් මේ ඉගෙන ගන්නවා. ඇයි මම අසංසුන්? ඇයි මම බිය? මෙන්න මේවා සොයන එකට තියෙනවා අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. මොකද්ද දුක? මොකද්ද දුක කියන්නේ? ඕවට කොහොමද මේව හැදුනේ? ඇයි ඇයි කොහොමද මේව හැදුනේ? මේව රැස් වෙන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? ඊට පස්සේ මේවෙන් නිදහස් වෙන්න නම් අපි සිත පිහිටුවේ යුත්තේ කුමන ආකාරයකටද? මේවෙන් නිදහස තිබෙන්නේ කොතනද? ඒ නිදහසට අනුගමනය කළ යුතු ආකාරය. එහෙමනම් ස්වාමීන් වහන්සේගේ සෑම දේශනයක් තුළම පවතින්නේ, සෑම වචනයක් තුළම පවතින්නේ චතුරාර්ය සත්‍ය. ස්වාමීන් වහන්සේගේ සෑම වචනයක් තුළම පවතින්නේ චතුරාර්ය සත්‍ය. දුක හැදුන විදිය, දුකේ නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව, දුක ඔබම අත්විඳිනවා. විවිධයි දුක, විෂමයි දුක. ඒ මමත්වයේ ප්‍රබල තත්ත්වයේ තරමට යාට දුක පීඩාව වැඩි. මමත්වයේ ප්‍රබලත්වයේ අඩු නම් දුක පීඩාව අඩුයි. තමන්ගේ හිතම තමන්ව මොන තරම් වෙලාගෙන තියෙනවද? තමන්ගේ හිතම තමන්ට මොන තරම් පාලනය කිරීමට අපහසුද? මොකද්ද මේ හිත කියන අරුම පුදුම වස්තුව, ධර්මය? තව දුරටත් මේ කැළඹීම මම මගේ ආත්මය කොටගෙන මේක අපිට තේරුම් ගන්න බෑ. හිතන්නකෝ මෙහෙම, හිත කියන්නේ පිස්සෙක්. එහෙම හිතන්න. දැන් ඔබේ ගමේ හෝ ඔබේ නිවසේ හෝ පිස්සෙක් හිටියොත් ඔබ මොකද කරන්නේ? ඒ පිස්සත් එක ගහ ගන්න යනවද? ගැහුවට ගහන්න යනවද? බැන්නට බනින්න යනවද? පිස්සට වෛර කරන්න එහෙම යනවද? යන්නේ නැහැ නේද? මොකද හේතුව අපි තේරුම් ගත්තා එයා පිස්සෙක් කියලා. ඒ නිසා අපි මුකුත් කියන්නේ. ඒ වගේ හිතන්න ඔබේ හිත පිස්සෙක්. දැන් හිත පිස්සෙක් කියලා හිතුවට පස්සේ අපිට පුළුවන් හිත දිහා බැන්නට බනින්න නැතුව, ගැටුනට ගැටෙන්න නැතුව, ලෝභ හිතුනට ලෝභ කරන්න නැතුව, ද්වේෂ හිතුනට ද්වේෂ කරන්න නැතුව, ඉර්ෂ්‍යා හිතනට ඉර්ෂ්‍යා හිතන්න නැතු ගන්න නැතු වෛර ඇති වුණාට වෛරය ගන්න නැතුව මේ හිතේ තියෙන ස්වභාවය අඳුන ගන්න. එහෙම නැත්නම් පිස්සගේ ස්වභාවය අඳුන ගන්න පුළුවන්. ඔබ හොඳ සිහියෙන් ඉන්නේ පිස්සු නටන්නේ ඔබේ හිතනේ. ඔබ හරි හොඳ කෙනෙක් නරක ඔබේ සිතයි. මිනිස්සුන්ගේ අත පය මොනම වැරද්දක්වත් කරන්නේ සියල්ලම කරන්නේ වැරද්ද සිත. සිත වැරදෙහි පිහිටියොත් තමයි වැරද්දක් වෙන්නේ. සිත වරදේ පිහිටියේ නැති වුණොත් වරදකුත් නෙමෙයි. සිත වරදේ නොපිහිටා වරදක් කරන්නටද බෑ. සිත නැමැති පිස්සාගෙන අවධානයෙන් සිටින්න. යාව තේරුම් ගන්න එක පුළුවන් තරම් දුක හඳුනා ගැනීමත් ඒ දුක් හට ගන්න ආකාරයේ සෑදුණු ආකාරය හඳුනා ගැනීමත් ඒ හඳුනා ගැනීමෙන් නිරෝධ වෙන්න නිරෝධය හඳුනා ගැනීමත් මාර්ගය හඳුනා ගැනීමත් වෙනවා. හිත නැනති ගුණැති ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ගත්තොත් තමයි වරද. එහෙමනොත් නේද අපි ගොඩාක් වෙලාවට රණ්ඩු කරගන්නේ නේ. ගෙදර ඉන්නේ නෝන හරිම ඥානවන්තයි කියලා හිතුනොත් එහෙම නෝනත් එක්ක හැමතිස්සෙම ගැටෙනවා මහත්තුරු. හැබැයි නෝනට ටිකක් පිස්සු කියලා තේරුම් ගත්තොත් ඒ මහත්තයා ගැටෙන්නේ නැහැ. මහත්තයා හරිම ඥානවන්ත කෙනෙක් කියලා හිතුවොත් නෝනලා ඒ මහත්තයාත් එක්ක හැමතිස්සෙම ගැටෙනවා. හැබැයි මහත්තයට පිස්සු කියලා හිතුවොත් ඒ නෝනා ඒ මහත්තයත් එක්ක ගැටෙන්නේ නැහැ. දායකයෝ හරිම ඥානවන්තයි කියලා හිතුනොත් හාමුදුරුවන්ට හාමුදුරුවෝ හැමතිස්සෙම දායකයොත් එක්ක ගැටෙනවා. දායකයන්ට පිස්සු කියලා හිතුනොත් ඒ හාමුදුරුවෝ දායකයොත් එක්ක කොයි වෙලාවකවත් ගැටෙන්නේ නෑ. මොකද පිස්සුත් එක ගැටෙන්නේ නෑනේ. ඒ වගේම හාමුදුරුව ඥානවන්තයි කියලා හේතුව දායකය හාමුදුරුවොත් එක්ක ගැටෙනවා. හාමුදුරුවන්ටත් හොඳටම පිස්සු කියලා හේතුවොත් හාමුදුරුව එක ගැටෙන්නේ නෑ. ඒ හාමුදුරුවන්ට පිස්සුනේ කියලා නිකන් එනවා. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි අග්‍රයි විශිෂ්ටයි කියලා හිතනවට වැඩිය හරි හොඳ උපාය මාර්ගයක් ලෝකේ ඔක්කොටම පිස්සු කියලා හිතන එක. එහෙම හිතලා අපි ක්‍රියා කරන්න ඕන. ඒ කියන්නේ පිස්සෙක් දිහා බලන විදියටම බලන්න ඕන. ඒ කියන්නේ වැඩි සම්බන්ධතාවයක් නැතුව අතේ දුරින් ඉන්න ඕන. පිස්සෙක් හැම ඉන්නකොට හරි පරිස්සමින් ඉන්නේ, බොහොම අතේ දුරින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බලපු විදිය පෙනුණු විදිය එක තමයි සම්බේ පුතජ්ජනා උමතක. මේ සියලුම පුහුදුන් සත්වයෝ උමතුවකින් පිස්සුවකින් ඉන්නේ කියලා තේරුම් අරගෙන තමයි ඒ බුදුපා වෙහෙසමින් ගම් නියම් ගම් ගානේ වැඩම කරමින් ධර්මයේ දේශනා කරේ මිනිස්සුන්ට පිස්සු කියලා තේරුම් අරගෙන. අපිත් මේ ධර්මයේ දේශනා කරන්නේ අපේ දායකයන්ට මිනිස්සුන්ට පිස්සු නෑම කියලා හිතාගෙන නෙමෙයි. අපි දන්නවා ඒගොල්ලන්ටත් පිස්සු තියෙන්නේ. පිස්සු හිටියාම පිස්සු තද වෙනවා, හිර වෙනවා. පිස්සුව පෙරලෙනවා, නොයෙකුත් දේවල් වෙනවා. එහෙනම් ඔබත් ඔබට ඇත්තෙන්ම ඔබ හිතාගන්න ඔබෙත් හිත ඕ පිස්සෙක් කියලා හිතාගන්න. ලෝකයටත් පිස්සු මටත් පිස්සු කියලා හිතන්න. දැන් මෙහෙම පිස්සු කියලා හිතන්න කියන්නේ ඔබ පිස්සෙක් කියලා හිතාගෙන ජීවත් වෙන්න නෙමෙයි. ඔබ ළඟ තියෙන පිස්සුවේ නිදහස් වෙන්න පළවෙනි මාවත තමයි ඔබට පිස්සුව තියෙනවයි කියලා තේරුම් ගැනීම. දැන් ලෙඩට බෙහෙත් ගන්න පළවෙනි පියවර මොකද්ද? ඔබට ලෙඩක් තියෙනවා කියලා තේරුම් ගැනීම. ඊට පස්සේනේ ડોක්ටර් හොයන්නේ. ඒ ලෙඩත් නෙමෙයි, උස්සන්න වෙච්ච ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ලෙඩක් තියෙනවා කියලා හිතෙන්න ඕන. නැත්තම් ඉතින් කසායම් බීලා ඉන්නවනේ. ඒ වගේ මෙතන මේ තමාට පිස්සුයි කියලා එක තේරුම් ගත්තොත් ඒක තමයි තමන්ගේ පිස්සුව හොඳ කරගැනීමේ ආරම්භය. තමන්ට පිස්සුවක් තියනවායේ තමන්ට අඩුවක් තියනවායේ කියලා නොසිතන තාක්කල් එයා වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන්නේ නැහැ වගේම තමන්ගේ පිස්සුවට බෙහෙත් ගන්නේ නැහැ. ඒ නිසා මෙහෙට ආපු පින්වතුන් සියලු දෙනා මම සලකන්නේ තමන්ට ගෙදර ඉඳීම තේරුණා තමන්ට ටිකක් පිස්සු කියලා. දැන් මේ පිස්සුව දුරු කරගන්න ඕන, හලන්න ඕන, නිදහස් කරන්න ඕන එළියට. වෙනද පිස්සු වැටුණා ඇතුළට, දැන් පිස්සු හලනවා එළියට. ගොඩාක් වෙලාවට අපේ මිනිස්සු කතා කරනවා අපි පිස්සු වැටිලා ඉන්නේ. වැඩේ ගියාම පිස්සු වැටෙනවා, පිස්සු හැදෙයි කී කියා ඔය වචන කියන. ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට පිස්සුවක් තියෙන නිසා තමයි ඒ පිස්සු කියලා කියන්නේ. ඒ කියන්නේ අවුලක්, විකාරයක්, අපහැදිලි බවක්, නොසන්සුන්කමකට අපි කියනවා පිස්සුවක් කියලා. මුලක් මැදක් අගක් අර්ථයක් ගුණයක් හොයාගන්න බැරි වේගවත් අක්‍රමවත් ධාරාවකට කියනවා පිස්සුව කියලා. ඔබ මේ පිස්සුවට හසු වුණ කෙනෙක් නම් ඒකෙන් නිදහස් වෙන්න ඕන. මේ සිතේ නිදහස උදා කරගන්න පුළුවන්කම තියෙන්නේ සිත අල්ලා ගැනීමෙන් නෙමෙයි, සිත අතහැරීමෙන්මයි. සිත අතහරින්නේ කවුද? අන්න සිත අතහරින්නේ බුදුවරයා, ඔබ නෙමෙයි. හොඳට මතක තියාගන්න, සිත අතහරින්නේ බුදුවරයා, සිත අතහරින්නේ රහතන් වහන්සේ. ඔබලඟත් සිටිනවා ඒ බුදුවරයා, ඒ රහතන් වහන්සේ සිටිනවා. අන්නේ බුදුවරයා ඒ රහතන් වහන්සේ ප්‍රයෝජනයට ගන්න ඕන. දැන් බලන්න ඔබේ සිත අතහරින්නේ ඔබමද? ඔබම සිත අතහරින්න ගියාම මම වෙමි කියන තැනට එනවා. එතකොට අස්මිමානය කියන එක, සක්කාය දිට්ඨිය කියන එක එතන වැඩින්න පටන් ගන්නවා. මේ මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා යම්කිසි සිතක් ගත්තොත් එතන වැඩෙන්න පටන් ගන්නවා මම වෙමි කියන ආත්ම දෘෂ්ටිය. මම වෙමි, මම කරමි, මම බෙදමි, මම හලමි, මම භාවනා කරමි. මටම නිවන් දකින්න ඕනෙ මේ කියලා මහා මමත්වයක් කරකෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන ලොකුම පාපය මමත්වය. මේ ලෝකේ ප්‍රශ්න හදන මැෂිම මමත්වය. මේ ලෝකේ අපායට ගෙන යන වාහනය, යානාව මමත්වය. ඒකට නැගගත්ත කෙනෙකුට දුගතිය මිසක් සුගතියක් නැහැ. බුදු වදනේ සඳහන් වෙන්නේ මඤ්ඤමානෝ කෝ භික්ඛු බන්ධෝ මහරස්ස. මමත්වයට බැඳී යාම, මායාවට බැඳී යාම, දුගතියට බැඳී යාම, අපායට බැඳී යාම. කොහොමද මම මමත්වයට නොබැඳී සිටින්නේ? අභිනික්කමනය කළ යුතුයි ඔබ ඔබේ සිතින්, සිත නැමැති මාලිකාවේ. අභිනික්කමනය කළ යුතුයි සිත නැමැති මාලිකාවෙන්. එහෙමනම් අපේ සිද්ධාර්ථ කුමාරයාණන් මේ මාලිකාව හැටියට දුටුව මාලිගාව වගේම සිතත් තුලින් අභිනික්කමනය කළා. බලන්න මේ මොහොතේ ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු ප්‍රශ්න තිබෙන්නේ චිත්ත රූප වශයෙන්. ඇයි චිත්ත රූප වශයෙන් අරගෙන ඔබ ඒව ප්‍රශ්න හැටියට විඳින්නේ? විදර්ශනා කරලා බලනවා. කැමැත්ත, දුක්ඛ වේදනාවට තියෙන කැමැත්ත, සුඛ වේදනාවට තියෙන කැමැත්ත නිසා. ඇයි මේ කැමැත්තවල් තණ්හාව ඇති කරගන්න? ඒ තණ්හාව තුලින් භවය හටගාව ඇති කරගන්න. මේක බලනකොට පින්නතුනි භව තණ්හාව ඔබේ සිත ඇතුලේ අඩු නැතුව පවතිනවා, නොබඳව පවතිනවා. කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් භව තණ්හාව නැහැ කියලා. මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා භව තණ්හාව. පැවැත්මක් නැහැ කියලා මේ සිතෙහි තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මිරිඟුව. මිරිඟුව හැටියට තේරුම් ගත්තා. මිරිඟුවේ ජලය නැහැ. මෙතන පැවැත්මක් තියනවා කියලා හිතුවොත් තමයි දැන් මෙතන මිනිස්සෙක් හැටියට පැවැත්මක් තියෙනවා. ඈ ස්ත්‍රියක් හැටියට පැවැත්මක් තියෙනවා. එතනින් එහාට පිබිදිලා එනවා එළියට තව තනතුරුක කෙනෙක් හැටියට පැවැත්මක් තියෙනවා. ජාතික කෙනෙක් හැටියට, ආගමික කෙනෙක් හැටියට පැවැත්මක් තියෙනවා. මේ මොහොතේ මේ පවතින මනුස්ස භවයට තණ්හාවක් තියෙනවා. භව තණ්හාවක් තියෙනවා. ඇයි මේ තණ්හාවටම හසු වී සිටින්නේ? අවිද්‍යාව නිසා. ලෝතුරා බුදුවරු ලෝකෙට පහළ වෙලා පෙන්වා දෙනවා, මනුෂ්‍යයනි ඔබ ඔබේ විෂය පද්ධතියටම හසු නොවන්න. ප්‍රඥාවන්ත මිනිසුනි ඔබ ඔබේ විෂය පද්ධතියට පමණක් හසුනවන්න. ඔබේ විෂය පද්ධතියෙන් එහාද පැවැත්මක් ලෝකෙ තියෙනවා. සත්‍යයක් ලෝකෙ පවතිනවා. ඒ කරා ගමන් කිරීමට සුදුස්සෙකු වන්න. හැම තනතුරකටම සුදුසුකම් තියෙනවා. සුදුස්සෙක් වෙන්න ඕන. එහෙම නැතුව ඒ තනතුරෙන් සේවයක් කරන්නත් බෑ, තනතුරටපත් වෙන්නත් බෑ. ඔබ වෘත්තිමය සුදුසුකම් දරන්න සුදුසුකම් එකතු කරගත්තා වගේම නිවන් දකින්න දැන් ඔබ සුදුස්සෙද්ද? මම මෙහෙම අහන්නම්. ඔබේ ගෙදරට මේ දැන් බුදු කෙනෙක් වඩින්න සුදුස්සෙද්ද? ඔබේ සිතට මේ දැන් බුදු කෙනෙක් වඩින්න සුදුස්සෙද්ද? ඔබට බුදු කෙනෙකුගේ වැඩම වීම අවශ්‍ය නම් ඔබේ සිත සියලු දෘෂ්ටිවලින් නිදහස් කරගත යුතුයි. සියලු අන්තගාමීත්වයන් වලින් නිදහස් කර යුතුයි. සියලු අන්තවලින් නිදහස් වුණු මධ්‍යම ප්‍රතිපදාව ඔබ තුළ වැඩිය යුතුයි, වඩා තිබිය යුතුයි. දෘෂ්ටි තියෙන තැනකට බුදුහාමුදුරු වඩින්නේ. ඒකට හේතුව බුදුබණ දෙසන්නෙත් නෑ දෘෂ්ටි තියෙන මනුස්සයට. ඇයි? ඒ මිනිස්සයා ඒ තමන්ගේ දෘෂ්ටිය තමයි අවියක්. තමන්ගේ දෘෂ්ටිය අවියක් හැටියට භාවිතා කර. ඒ අවීන් පහර දෙනවා. බලන්න ඔබ තුළටත් බුදු කෙනෙක් වැඩම කළොත් ඔබ සංග්‍රහ කරන්නේ කුමකින්ද කියලා. මේ දෘෂ්ටිධාරී මනුස්සයා ස්වභාවයේ සැබෑ සත්‍ය ඒ විදියට පේන විදියට බාරගන්න කැමති නෑ. මේ දෘෂ්ටිධාරී ලෝකයා මෙසේ වේවා මෙසේ මෙසේ ලෝකයේ මෙසේ කියලා ඔවුන් මවාගත්ත ලෝකය ඔවුන් තහවුරු කරන්න උත්සාහ කරනවා. ආගමෙන් ආගමට මිනිස්සු මවාගත්ත ලෝකයක් තියෙනවා. පුජ්‍යලයෙන් පුජ්‍යලයට ඔවුන් මවාගත්ත ලෝකයක් තියෙනවා. ඔවුන් හරි කියලා ගත්ත ලෝකය ගැන ඔවුන් කතා කරමින් ඉන්නවා. සැබෑ ලෝකය ඔවුන්ට අහිමි වෙනවා. ඔබේ දෘෂ්ටිධාරී ලෝකය අවසන් කළ තැන තමයි සැබෑ ලෝකයේ ස්වභාවය ඔබට පෙනෙන්නේ. ඔබට සැබෑ ලෝකය තත්තාකාරය ස්වභාවිකත්වය නොපෙනෙන්නේ ඔබේම දෘෂ්ටි සමුදාය නිසා. ඔබේ දෘෂ්ටිය මේ වෙනකොටත් ඔබ දවමින් වේදනාවට පත් කරමින් ඇති. දෘෂ්ටි ගිනි පොකුරු වැනි, ගිනි අඟුරු වැනි. දෘෂ්ටි ගත්ත මනුස්සයා ගිනි හුලක් අතට ගත්ත මනුස්සයා වාගේ ඒ ගිනි දැල්වලින්ම පිච්චෙනවා. ඔබ යම්තාක් දෘෂ්ටි අතර ඇද්ද ඒ තාක් ඔබ මේ මොහොතේ පිච්චිමින් නැති. යම්තාක් ඔබට දෘෂ්ටි නැද්ද ඒ තාක් ඔබ සහනයෙන් නැති. දෘෂ්ටි ඇති අය දෘෂ්ටි සංසිඳවාගෙන සංසිඳවාගෙන යන්ට ඕන. කොහොමද දෘෂ්ටි සංසිඳවන්නේ? ගෙනාපු දෙයක් නැති එකේ, ගෙනියන්න දෙයක් පොදි බැඳ ගත්තට ගෙනියන්නත් බැරි එකේ කුමටද මේ මොහොතේ කිසිවක් දරාගෙන කුමටද මේ මොහොතේ කිසිවක් දරාගෙන අනුන්ගේ මලු ඇයි මම මගේ කියලා හිතාගෙන කර තියාගෙන යන්නේ? මේ ලෝකයේ පින්නතුනේ හැමෝම හැම මොහොතකම මහා හොරෙක්, රූප හොරකම් කරනවා, හොරකම් කරගෙන දුවනවා, ශබ්ද හොරකම් කරනවා, හොරකම් කරගෙන ඔවුන්ගේ හැටියට ඔවුන් භුක්ති විඳින්න උත්සාහ කරනවා, ගන්ධ රස ස්පර්ශ සිතිවිලි හොරකම් කරගන්නවා, හොරකම් කරගෙන දුවගෙන ගිහිල්ලා ඔවුන්ගේ දේවල් හැටියට ඔවුන් ඒව තියාගන්නවා. ඒ වුණාට ලෝකයේ සැබෑ යථාර්ථය, සැබෑ ස්වභාවය තමයි ඒකක්වත් ඔවුන්ට අයිති නැති බව. ඔබ අයිති නැති තැන සිටින් අයිති කී කියයිනේ නැතු අයිති නැති බව කියන. මේ ලෝකයේ සාමාන්‍ය සම්මුති සමාජයේ පවා පුදුම මහන්සියක් වෙනවා තමන්ගේ අයිතිය කොපමණද කියලා අනිත් කෙනාට පෙන්වන්න. මට මෙච්චර දේවල් අයිතිව තියෙනවා. තමන්ගේ අයිතිය අනිත් කෙනාට පෙන්නන්න. කෙනෙකුට නම් තමන්ගේ අයිතිය පෙන්වුවට මේ ස්වභාව ධර්මයට නම් අයිතිය පෙන්වන්න බෑ. ඒ ස්වභාව ධර්මයට අයිතිය පෙන්වුවොත් ඒ ස්වභාව ධර්මය මවක් වගේ පියෙක් වගේ කල්පනා කරලා කියයි, දරුවා ඔය අයිතියේ සැබෑ අයිතිය මට, මමයිනේ ඔය අයිතිය ඔබට දුන්නේ කියලා. මේ මහ පොළොවේම තියෙන කහපාට යකඩ කෑලි අරගෙන ඒව රත්තරන් කියලා කරේ දාගෙන අයිතියක් පෙන්වනවා. මහ පොළොව hina වෙනවා ඇති. අනේ මේ මහ පොළොවේ ඉතාම අංශු මාත්‍රයක්. මේ කහපාටට තියෙන පොඩි යකඩ වර්ගයක් කරේ දාගෙන හරි උජාරු අපේ දරුවා. පින්නතුනේ ඇසල සඳ පායා තියෙන මේ සමයේ ඇත්තට මේ හඳට කතා කරන්න පුළුවන් නම් ඒ හඳ අවුරුදු මිලියන ගානක ඉතිහාසය ලස්සනට කියාගෙන ආවේ. අපේ මවාගත් ලෝක සියල්ලක් විඳී යන්න ඉතිහාසය ලස්සනට කියාවේ. යුග යුග රජවරුන්ගේ ජීවිත කතා ඔහු කියාවේ. යුග යුග බුදුවරුන්ගේ කතා ඔහු කියාවේ. යුග යුග ශාස්ත්‍රවරුන්ගේ ස්වභාවයන් ඔවුන් කියාවේ. ඔහු කියාවේ මොකද ඔවුන් හැමදාම දුටුව නේද කියලා. ඉතින් මං ওই හඳ දැක්කාම මට හැමදාම හිතන දෙයක් තමයි, සඳ ඔයා දැක්කා, බුදුහාමුදුරුව දැක්කා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැක්කා, මිහිඳු මාහිමියෝ දැක්ක නේද. පහළ වෙච්ච රජවරු හැම කෙනෙක්ම දැක්කා. ඇතිවෙච්ච යුද්ධ හැම එකක්ම බලාගෙන හිටියා. මිනිස්සු එක එක රැගුම් නටලා වයලා ගලලා ඉතිහාසේ නම තියලා මහා තේජාන්විත භාවයන් පාලා ඔක්කොම මේ මහා පොළොවේම නැවත පස් බවට පත් වුණා. අසර දහස් ගණන් ලක්ෂ ගණන් මහා විනාශකාරී යුගද අනේකාකාර පෙරලීම්ද මේ සඳ බලාගෙන හිටියා. දැන් බලන්න ඔබ ඔබේ නිදහස් වෙලා මුළු මහත් ලෝකීය හා විශ්වීය පැවැත්ම දිහා බැලුවහම මොහොතකටවත් මම වෙලා ඉන්න හිතෙනවද? මම වෙලා ඉන්න තැන පින්නතුනේ මොන තරම් පටුද? හැම කෙනෙක්ගේම මමත්වයට බැඳිලා වට වෙලා ඉන්න තැන ඔහුටම ආවේනික වූ වින්දන රටාවකට ඔහු කොටු වෙනවා. ඔහුටම ආවේනික වූ ස්වභාවයකට චිත්ත පරම්පරාවකට සැපකට දුකකට සමාධියකට දැක්මකට සිහියකට කොටු වෙනවා. දැන් ගත්තාම මේ මම කොටු වෙච්ච තැන තියෙනවා සිහියක්. එතන තියෙන්නේ ඒ සිහියට කියන්නේ මගේ සිහිය. දැන් කවුරුත් කියන්නේ මේ මගේ සිහිය කියලා හැමෝම කියන්නේ. කොහොමද කියන්නේ මගේ සිහිය අවුල් වෙලා මට සිහිය නැතුව ගියා. එතකොට මේ සිහියත් කාගේද? සිහියත් මගේ. එතකොට ප්‍රඥාව කාගේද? ප්‍රඥාවත් මගේ. සමාධිය කාගේද? සමාධියත් මගේ. සීලය කාගේද? සීලයත් මගේ. බුදුවරු දේශනා කරපු සීලයක් තියෙන උත්තරීතර සීලයක්. ඒක නම් ආර්ය ශ්‍රාවකයෝ විතරයි දන්නේ, අන් කිසි කෙනෙක් දන්නේ නැහැ. අනිත් අය සීලය කියලා කියන්නේ පදවලට, කියන්නේ නීතිවලට. ඒකට කියන්නේ වෘත සීල. වෘත සීල සමාදන් කරන්න බුදුවරු ආවේ නැහැ කියන දේ බණපදයෙන් තියෙනවා. නහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගත අට්ටක්කරාත්තේනි පදා සම්බුද්ධේන ප්‍රකාශක. වෘත සීල සමාදන් කරන්න වෙන්නේ නැහැ. මොකද වෘත සීල ලෝකෙ තියෙනවා. ඒක හොඳ දේවල්. ඒක ඒ විදිහට පවත්ව ගන්න. ඒකට කමක් නැහැ. ඒව රටින් රටට, පලාතෙන් පලාතට එක එක වෘත වෙනස්. ඉතින් ඔය වෘත සීලවල විද්‍යාත්මක අවිද්‍යාත්මක භාවයේ ගැටලු තියෙනවා. ගැලපෙන්නේ නැති ඒවා තියෙනවා, ගැලපෙන ඒවා තියෙනවා, අදාළ ඒවා තියෙනවා, අදාළ නැති දේවල් තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. එදා යුගයේ යම් සාස්ෘ පරම්පරාවක් හැදුණොත් ඒකේ විදියට හැදෙනවා. දැන් අපි මේ හිස බාලා ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ භික්ෂුන් වහන්සේලා මේ හිස බාන වැඩේ පිළිවෙල යන්නේ මේ වෘතය. එතකොට කළු අඳින එක සම්පූර්ණයෙන් මුණු වහලා කළු අඳින ඒවා දේ වෘතය. සුදු ඇඳලා ලෝගු අඳින එක ඒක වෘතය. ඒ වෘතයන් සම්මුතියක්. එච්චර පරමාර්ථයක් නෑ ඒකේ. බුදුහාමුදුරේ ඒ කාලෙම දැන් ශ්‍රමණේ ඔක්කොම ඒ කාලේ හිස බාලා හිටියේ. නමුත් කියවනේ බුදුහාමුදුරු හිස මුඩු කළ පමණින් ශ්‍රමණේකු නෙමෙයි කියලා. අපේ ගොඩක් මහත්තුරු ඉන්නවා හිස මුඩු කරපු අය. නමුත් හිස මුඩු කරාම ශ්‍රමණේක් වෙන්නේ නැහැ. ඇඳුමක් ඇඳලා ශ්‍රමණේක් වෙන්නේ නැහැ. දාර්ශනිකයෙක් වෙන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික අවබෝධය තිබිය යුතුමයි. ආධ්‍යාත්මය නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ දෘෂ්ටිගත වීමෙන් නොවේ, දෘෂ්ටිගත නොවීමෙන්. දෘෂ්ටිගත වීමෙන් නොවේ, දෘෂ්ටිගත නොවීමෙන්. දෘෂ්ටිගත වීමෙන් පුළුවන් කමක් නැහැ ආධ්‍යාත්මය නිදහස් කරන්න. කුමන්ද මේ දෘෂ්ටිගත වීම කියන්නේ? යම් කිසි සිතිවිල්ලක් නිදහස් වෙන්න දෙන්නේ නැතුව අල්ල ගන්නවා. අත්නහැරම අල්ල ගන්නවා. අන්නේ සිතිවිල්ල අල්ලගෙන ඉන්න තාක්කල් මේකට කියනවා දෘෂ්ටිය කියලා. එක වෙලාවක ඒ දෘෂ්ටියක් වදිනවා. ඒ දෘෂ්ටිය සංසිඳෙනවා. එයාගේ ඒක සංසිඳලා යනවා. දැන් බලන්න ජීවිතේම ගත්තාම දෘෂ්ටි හැදුනා. ඒ දෘෂ්ටි නැති වෙලා ගියා. ඕනතරම් තියෙනවනේ දෘෂ්ටි නේද? විවිධ විදියට ගත්තේව තියෙනවා. දැන් මේ වාහනේ මගේ කියලා දෘෂ්ටි අරගෙන ඉවර වෙලා ඒ වාහනේ වික්කා, මේ වාහනේ දෘෂ්ටි නේද? දැන් අපි අහුවොත් ඒ වාහනේ ඇක්සිඩන්ට් වෙලයි කියලා ආරංචි අහුවොත් ඔබට මොකද හිතෙන්නේ? මට අදාළත් යන්නේ. ඒ වාහනේ සුනාමියක් කියලා ගහගෙන ගියායි කිව්වොත් මට අදාළත් නැහැ. මොකද දෘෂ්ටිය ඔහු සංසිඳලා ඉවරයි. ඉඩමක් තියෙනවා, ඉඩම විකුණනවා. ඒ ඉඩම තියෙනකම්ම ඒ ගහේ අත්ත කොලේ වටේ ඉඳලම රණ්ඩු කරගත්ත අප්‍රමාණ ඉඩම වික්කා. වික්කට පස්සේ එයින් කිසිදු වේදනාවක් එන්නේ නැහැ. එයින් කිසිදු ප්‍රශ්නයකට ඔවුන් මැදිහත් වෙන්නේ නැහැ. මොකද අපි ඒක විකුණලා තියෙන ඉවරයි. අපිට ඒ පිළිබඳව දෘෂ්ටියක් නැහැ. සිතිවිල්ල අත්හැරලා ඉවරයි. අන්න ඒ වගේ මේ මම කියන ඉඩම, මම කියන වාහනය, මේක තව කෙනෙකුට විකුණන්න බැරි ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. නමුත් මේක අත්හරින්න පුළුවන්. මේක ගන්න කෙනෙක් නැහැ නේද? අරවට ඔප්පු තියෙනවා. නමුත් මේ මම කියනකට ඔප්පුකුත් නැහැ. ඒ වුණාට මම කියලා එකක් හදාගෙන ඉන්නවා. පෙන්නන්න කිව්වට පෙන්නන්න දෙයක්වත් නැහැ. ඒත් අල්ලගෙන ඉන්නවා. පෙන්නන්න කිව්වට පෙන්නන්න දෙයක්වත් නැහැ මම කියලා. ඔබ මම පෙන්නන්න කිව්වොත් මොනවද පෙන්නන්නේ? සරලම හැඳින්වීම කවුද ඔතන ඉන්නේ කියලා හෙව්වොත් මම කරෝලිස්, මම පියදාස කියලා කියයි. ඊට පස්සේ ඒකට කියනවා සම්මුති සත්‍ය. සම්මුතියෙන් ආකරෝලිස්. දැන් එතකොට පරමාර්ථයෙන් මේ මම කියලා පෙන්වන්න කෙනෙක් තමයි බැරි. යම් කිසි වේදනා සමුදායකට ඇබ්බැහි වුණා නම් මම ඇයි ඇබ්බැහි වෙන්නේ? මේ ඇතුලේ, ඇඟ ඇතුළෙම හැදිච්ච ජීව ශක්තිය තමයි ජීවය රැකගන්න, ආත්මය රැකගන්න ශක්ති ධාරාවක් තියෙන. මොකද ඒ ශක්ති ධාරාව තමයි පින්නතුනි සංසාරේ ඉඳලා අපිට එකතු වෙච්ච ශක්ති ධාරාව. ඒ ශක්ති ධාරාව එකතු වුණු නිසාම තමයි මේ භවයක් භවයක් ගානේ අපා දුක් වලින් විඳිමින් විඳිමින් මේ දක්වාම පැමිණිලා තියෙනවා. දුක් විඳට මෙතන දුක් විඳින සත්වයකුත් නැහැ. සැප විඳින සත්වයකුත් නෑ, පවතින සත්වයකුත් නෑ, උපදින සත්වයකුත් නෑ, මැරෙන සත්වයකුත් නෑ. මොකද මේ හිතාගත්ත සිතවිල්ල කර්මය. හිතාගත්ත සිතවිල්ල කර්මය එයා ඔතාගෙන යන තරමට, පතාගෙන යන තරමට එයාට භවයක් හැදෙනවා. යමක් ගැන හිතාගෙන ඉන්න තාක්කල් ඒක ඒ ස්වභාවයයි එයාට. යමක් ගැන හිතාගෙන ඉන්න තාක්කල් එයාට ඒක ඒ ස්වභාවයයි. ඒක තමයි හැටි. එහෙම වෙච්ච දේවල් නැද්ද? පුජ්‍යලයෝ ගැන අපි යමක් හිතාගෙන ඉන්න තාක්කල් එයාට ඒ දේ ඒ ස්වභාවයයි, ඒ විඥානයයි, ඒ පැවැත්මයි. මෙන්න මේකයි සත්‍යයට වෙලා තියෙන්නේ. එතකොට ලෝකයේ සැබෑ ස්වභාවය මොකද්ද? සැබෑ ස්වභාවය අපේ ආධ්‍යාත්මය හරහා ගලා යන්න නම් අපි අතිශයින්ම මානය දුරු කරපු කෙනෙක් වෙන්න ඕන. හීනමානයට වෙන්න ඕනත් නෑ, නිහතමානී වෙන්න ඕනත් නෑ. අනතිමානේ හෙවත් මානය දුරු කළ ස්වභාවය. මානය නැති බව කියන එකයි අනතිමානී කියන වචනේ තේරුම. නිහතමානී නෙමෙයි, අනතිමානී. අනතිමානී මානය නැති බව. මානය නැති කෙනා කොයි විදියටද වැඩ කරන්නේ? මාන්නේ තියෙන අයට ඔළුව නවනවා ඉන්නවද? මාන්නේ තියෙන අය කියන කියන දේවල් වලට ඔක්කොටම හිස නමාගෙන ඉන්නවද? නෑ, එයාට තමයි හැඩයක් නැත්තේ. මේ අනතිමානී කෙනාට හැඩයක් නෑ. අනතිමානී කෙනාට හැඩයක් නෑ. ඔබට බලන්න හැඩයක් තියෙනවා. ඔබ පුතජන නම් ඔබට තාම හැඩයක් තියෙනවා. මොකද්ද හැඩේ? ඔබම තමයි දන්නේ ඔබේ හැඩේ. ඒ හැඩේ වැඩි කරගන්න හදාගන්නත් මහන්සි වෙමින් ඉන්නවා. සමහර අය ඒ හැඩේ නැති කරගන්නත් මහන්සි වෙමින් ඉන්නවා. දැන් මේක තේරුම් ගන්න පහසු කාර්යයක්ද? නැහැ. මේක හරි අමාරුයි. ගම්බීරෝ අයන්දම්මෝ පණ්ඩිත වේදනියෝ, මේ මහා ප්‍රඥා නිසිවරුන් විසින් අවබෝධ කරන දහම. තේරුම් ගන්න හරි අමාරුයි, හරි අපහසුයි. මේ කියන තැන හිත පිහිටවන්න හරි අපහසුයි. ඒක බුද්ධ කාලයේදී ඒ මිනිසුන් ප්‍රකාශ කළා, ස්වාමීනි මේ හිත පිහිටවන එක ඔටුවගේ පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වගේ වැඩක්. ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා අමාවක දවසක අස්ලොන් ගහක් ඈතින් තියලා 16කට පල්ලා එකකින් කොටසක් කරගෙන ඈතින් තියලා ඒකත් දෙපළු වෙන්න විදිනවා වගේ වැඩක් ආනන්ද මේක කියනවා. පුජ්‍යලෙකුට කරන්න පුළුවන් දෙයක්ද? බැරි දෙයක්. ඒ වගේම කියනවා මේ manussත් පරිලාභෝ දුර්ලභෝ කියන එක පෙන්වුවේ ඇත්ත වශයෙන්ම මේ manuss ශරීරයක් ඇතුව උපදිනවයි කියන එක නෙමෙයි. manuss ශරීරයක් තියෙන තිරිසන්න ඕන තරම් ඉන්නවා. manuss ශරීරයක් තියෙන මිනිස්සෙක් බිහි කරගන්න අමාරුයි. අන්න ඒකකට කිව්වා මේ ආරී භූමිය උපදින තැන තමයි මනස උසස් කියන තැනට එන්නේ. මන උස්ස කියන්නේ මන කියන සීමාවෙන් එහාට ගියොත්, ඉන්ද්‍රිය විශේෂයෙන් එහාට ගියොත් තමයි මනුස්ස වෙන්නේ. ඉන්ද්‍රිය මෙහා ඉදි මන. අපි පොදුවේ පාවිච්චි කරන මනුස්සයෝ කියනවා, දැන් ඊළඟට බෞද්ධයෝ කියනවා. ඒ එක වචනයක්වත් මිනිස්සුන් පූර්ණේ කරගන්න ලැබිලා තියෙන්නේ පූර්ණේ කරගෙන නැහැ. දැන් ජනාධිපති කියන නම කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිකම කියන එක පූර්ණේ කරන්නත් ඕනේ යානේ. නායකත්වයේ කියන නම, මැනේජර් කියන නම දෙන්න පුළුවන්. මැනේජර් කියන නම ලැබුණාම මැනේජර් වෙන්නේ නැහනේ. එයා මැනේජර් පූර්ණත්වයට පත් කරන්න ඕන. ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේ මනුෂ්‍ය කියන නම හම්බෙලා තියෙනවා, මනුස්සකම පූර්ණේ කරන්න ඔබට තනතුර හම්බෙලා තියෙනවා. බෞද්ධ කියන ඔබට නම ලේබලේ හම්බෙලා තියෙනවා, ඒක පූර්ණේ කරන්න කොහොමද? මනස උසස් කරගත්තොත් ඉක්මවුවොත් එයා මනුස්ස වෙනවා. භවය ඉක්මවුවොත් එයා භව උද්ද වෙනවා. දැන් මේකට අපි මොකද්ද කරන්න ඕන? කරන්න ඕන පළවෙනිම දේ තමයි මොකද්ද දුක කියලා තේරුම් ගන්න. මට යම් කිසි දෙයක් දැනෙනවා, අන්නේ දැනීම මොකද්ද කියලා තේරුම් ගන්න. කකුලේ කට්ටක් ඇනුණා. කට්ටක් ඇනුණාම යාට ටිකක් අමුත්තක් දැනෙනවා. දුක දැනෙන. ඒ දුක දැනෙන නිසාම නේද එයා බලන්නේ? බලනවා. නතර වෙලා හිමින් සැරේ බලනවා. වාඩි වෙන්න පුළුවන් තැනක වාඩි වෙලා බලනවා මොකද වුනේ කකුලට. මෙන්න මෙයාට තේරෙනවා මේ කටුවක් මේකේ ඇනිලා තියෙනවා කියලා. දැන් මෙයා මේ කටුව ඇනිලා තියෙන විදිය දකිනවා. මෙයා තේරුම් ගන්නවා මේක අතින් අයින් කරන්න පුළුවන්ද, කටුවකින් අයින් කරන්න පුළුවන්ද, දැම්ම මේක අයින් කරන්න පුළුවන් දෙයක්ද, මේක ක්‍රමානුකූලව අයින් කළ යුතු දෙයක්ද කියලා කල්පනා කරනවා. කල්පනා කළා එයා ඒක අනුගමනය කරනවා. ඒක නිරෝධයක්, මාර්ගයක් අනුගමනය කරනවා. ඊට පස්සේ එයා නිදහස් පුජ්‍යලෙක් වෙනවා. ඒ නිසා ඔබත් මේ මොහොතේ රිදුම් කන කටුව බයින් කරගන්න. ඉන් පස්සේ ඔබත් හොඳයි. ඔබ භාවනාව නිසා ඔබ රිදුම් කරනවා නම් මොකද කරන්න ඕන? භාවනාව ගලවලා දා. ගෙදර නිකන් ඉඳීම නිසා රිදුම් කරනවා නම් ඔබ මොකද කරන්නේ? ඒක ගලවලා දා. ඔබ පුජ්‍යලත්වේ නිසා, මමෙක් වීම නිසා රිදුම් කරනවා නම් ඔබ ඒක ගලවලා දාන්න. ජීවිතේ කවදක හරි රිදුම් කනවා කියලා තේරෙනවා නම්, මේක දිරලා ගිහිල්ලා කියලා තේරෙනවා නම්, රහතුන් අනුගමනය කළේ දැන් ඉතින් මගේ විය යුතු රාජකාරිය මම කළා දැන් ඇති කියලා ඒගොල්ලෝ ඒ ශරීරය බහතබල ඉන්නේ දහස්සලා ගියා. දැන් සංසාර භවය මේ ආත්මේදීම මෙතනම නැති වෙලා යනවටද කැමති? එහෙමත් නැත්නම් මෙතනින් සංයෝජන ටිකක් දුරු කරගෙන දිව්‍ය ලෝකවල ගිහිල්ලා දැන් පුතජන භාවයෙන් දිව්‍ය ලෝක ගියාම අල්පේ ශාක්‍ය වෙනවා. ටිකක් ධර්ම අවබෝධයෙන් දිව්‍ය ලෝකවලට යන කට්ටිය මහේ ශාක්‍ය වෙනවා කියලා නේද කියන්නේ. එතකොට දිව්‍ය ලෝකවලට ගිහිල්ලා එහි තව කාලයක් බෝසත් ජීවිතයක් ගත කරලා ඊට පස්සේ බුදුවරයෙන්ගෙන් බණ අහලා එතනින් අවසන් වෙලා නිවන් දකින්නද කැමති? තමම බලන තමගේ කැමැත්ත කොයි විදිහටද තියෙන්නේ කියලා. නිවන් දකින්නත් කැමති නෑ සමහර අය. ඒ වුණාට ප්‍රශ්න වලින් ගැලපෙන්න කැමති. ඒකට හේතුව අර නිවන කියන එක පිළිබඳව මේ දක්වලා තියෙන ආකල්පය. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ නිවන් දැක්කහම සසර නැති වෙනව, භවය නැති වෙනව, ආයි උපදින්නේ නැහැ කියලා. ඉතින් ඒකට බයයි. කවුද බය? දැන් උපතක් ඉන්නවා තියෙනවා කියලා විශ්වාස කරන අය. දැන් මේ මෙතන දැන් උපතක් තියෙනවා කියලා විශ්වාස කරගෙන ඉන්න කෙනා බයයි උපතක් නැති වෙන එක. බය වෙන්න ඕන දැන්. ඇයි? මේ දැන් උපතක් නැහැ. මෙතන උපතක් නැහැ. ඔබේ සිතේ තියෙන අරමුණු, බාහිර අරමුණු ටිකක් ඒව බාහිරයටම දුන්නට පස්සේ මේ ශරීර ධාතුවේ තියෙන සතර ධාතු කොටස් සතර ධාතුන්ට දුන්නට පස්සේ කෝ උපත? කෝ උපත? මෙතනම උපතක් නැහැ. මෙතනම අර අංග සම්භාරය එකතු කරලා විද්‍යාවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා එකතු කරලා හොරෝප්පුවක් හදාගෙන තියෙනවා. මොකද අයිතියක් කියලා, මම සත්වයේ පුජ්‍යලයක්, ගැහැණියක්, ඔව් ආගමිකයෙක්, ජාතිකයෙක් වෙමි කියලා හොරෝප්පුවක් හදන් ඉන්නවා. ඔය හොරෝප්පුව තමයි ස්වභාව ධර්මයට පෙන්නන්නේ. ඔය හොරෝප්පුව කියනවා කොහෙන්ද මේක හදාගත්තේ, මේ ඔප්පුවත් මගේ කියනවා. ඒ නිසා නිවන් දැක්කහම භවයක් නැහැ කියන කතාව නෙමෙයි මම ආනන්ද දේශනා කරන්නේ. මේ මොහොතේ මේ දැන් භවයක් නැහැ. මේ මොහොතේ උපතක් නැහැ. මේ මොහොතේ පැවැත්මක් නැහැ. ඔබට අයිති නැති පැවැත්මකට ඔබ අයිතියක් තියාගෙන ඉන්න එච්චරයි. බාහිරින් ගන්න. අයිතියක් නැති යකඩ ගොඩකට අයිතියක් කියනවා. අයිතියක් නැති මහ පොළොවකට තමන්ගේ ඉඩමේ කියලා අයිතියක් කියනවා. ඉතින් ඒ ටිකම නේද මේ ශරීරය කියලා කියන්නේ. ඉඩමේ අයිතියත් ඒකත් එහෙමයි. ඒකත් මහ පස්කොඩ, මේකත් පස්කොඩ. දැන් වැඩි තේරෙනවා නේද? එහෙනම් ධර්මයේ හරියට පිහිටන්න ඕන. ධර්මයේ හරියට පිහිටද්දී බලන්න අර මම 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 කියන එක්කෙනාව එතෙන්ට එකතු කරන්න පුළුවන්ද කියලා. බොරුවෙන්ම මිස අවිද්‍යාවෙන්ම මිස මම එකතු කරන්න පුළුවන්. විද්‍යාව නම් තීද්දි මම එකතු කරන්න බෑ, මම හදන්න බෑ. මමෙක් නැති දැක්ම, මමෙක් නැති සමාධිය වඩන්න සංසුන්ව. සාදු. අවිද්‍යා පරමම්මලං. එකෙන් අදහස් වෙන්නේ ලෝකයේ බරපතලම ඝනම කහට පැල්ලමක් මලකඩයක්. ඉවත් කරන්න දුරු කරන්න අමාරු දෙයක් තියෙනවා. සෝදන්න අමාරුම දෙයක් තියෙනවා. මොකද ඒ පිරිසුදු කරන්න අමාරුම දේ අවිද්‍යාව. ඒ කියන්නේ මේ ලෝකය වැරදි විදියට වටහා ගැනීම. පැහැදිලිද? මේ ලෝකය වැරදි විදියට වටහා ගැනීම විතර මිනිස්සෙගේ හිතෙන් හොදන්න අමාරු දෙයක් වෙන මොකක්වත් නැහැ. දැන් මම ගිහිල්ලා තියෙනවා නිකම් වෙන ආගමිකයෝ අර මෙහි ඒගොල්ලෝ වෙන බුද්ධ වචනයක වචනයක් ඇහෙන්නවට කැමති නෑ. ඇයි ඒ? ඒගොල්ලොම තීරණය කරලා තියෙන අපේ දෘෂ්ටි අපි හොදන්නේ නෑ. දැන් මේ පින්නතුන්ට තියෙන්නේ දෘෂ්ටි හොදගන්න කැමති හේතුවට හේදෙන්නේ නෑ. ඔය තියෙනවනේ පින්නතුනි මිත්‍යා දෘෂ්ටි තියෙනවා. පරම මිත්‍යා දෘෂ්ටිය කියලා බරපතල එකක් තියෙනවා. ඒව තමයි ඔය ආගමික ලබ්ධිකයන්ට එහෙම තියෙන බරපතල දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. බරපතල පරම මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. දැන් එතකොට අපේ පින්නතුන්ට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. හැබැයි පරම මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ඒ නිසා ඕක මෘදු දෘෂ්ටියක් තියෙන. ඒක නිසා තමයි ඕක සංවාදයට භාජනය කරන්න, සාකච්ඡාවට භාජනය කරන්න හැකියාව තියෙන්නේ. පරම දෘෂ්ටියක හිටියනම් කිසි කෙනෙක් මෙහාට එන්නේ නැහැ. එක්කෝ ඔහුගේ දෘෂ්ටිය ඔහු ප්‍රකාශ කරමින් ඉඳීවි, නැත්නම් ඔහුගේ දෘෂ්ටිය තියාගෙන ඔහු ගෙදරට වෙලා ඉඳීවි. එසා අපේ දෘෂ්ටි සෝදනය කරගන්න අපි මහන්සි වෙන පිරිසක්, දෘෂ්ටි නොගැනීම සිල්වත් බවයි කියලා තේරුම් ගත්ත පිරිසක්. දෘෂ්ටිගත වීමයි ලෝකේ සිල්වත් බව හැටියට ලෝකේ ජනප්‍රිය. නමුත් ඒ වයින් දුක ඉක්මවන්න බෑනේ. තව තවත් ඒ මිනිස්සුන්ව දුකටම පත් වෙනවා. නමුත් ඒක තදින් දෘෂ්ටියක් වශයෙන් ගත්තහම ඒක එයාගේ ආත්මය බවට පත් වෙනවා. ආත්මය බවට පත් වුණාට පස්සේ ඒකේ දුකක් එයා දකින්නේ නෑ. ඒ තරමට අන්ධ වෙනවා. ඒ තමයි ස්වභාවය. එහෙමනම් මේ හැම මොහොතකම අපේ අවධිය තුළ අපි ප්‍රයෝජනයට ගන්න දේ තමයි චින්තාමය ප්‍රඥාව. හිතන්න පුරුදු කරන මිනිස්සුන්ට අන්න ඒකයි විදර්ශනාව කියන්නේ. හිතන්න පුරුදු කිරීම විදර්ශනාව කියන්නේ ඒකට. මේක හිතන්න නැතුව තේරුම් ගන්න බෑ. සයින්හස දේශනා කරන දේවල්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කිසි දෙයක් හිතන්න නැතුව තේරුම් ගන්න බෑ. හිතන්න නැතුව තේරුම් ගත්ත අය ඒක අමෝලික ශ්‍රද්ධා ගණයට වැටෙනවා. මෝහෙන් ගත්ත දෙයක් බවට පත් වෙනවා ඒක. මේ ලෝක ශ්‍රද්ධා දෙකක් පිහිටනෝ නේද? ආකාරවතී ශ්‍රද්ධාව නිසා, අමෝලික ශ්‍රද්ධාව නිසා. දැන් ඔය ගොඩාක් ආගමික ලබ්ධිකයෝ එහෙම තම ආගම් පිළිබඳ විශ්වාසයේ ඉන්නේ ආකාරවතී ශ්‍රද්ධාව නිසා නෙමෙයි. ඒ දෙයියෝ විශ්වාස කරාට දෙයියන්ගේ ඇඩ්‍රස් දන්නේ නෑ. ඇඩ්‍රස් දන්නේ නැති දෙයියෙක් ගැන තමයි විශ්වාස කරන්නේ. ඒක නිසා තමයි ලෝකෙ දේ අර දාර්ශනිකයෙක් කියලා තිබුණේ මේ මිනිස්සු එක එක්ක ස්වර්ගයට යන්නේ නැහැ කිව්වලු. ඇයි කියලා ඇහුවලු. මුන් ඇඩ්‍රස් දන්නේ නැහැ කිව්වලු. ඉතින් ඒ නිසා ඒකේ අනිත් පැත්ත ඇඩ්‍රස් නැති නිවනක් කරගන්නත් එපා. අපිට කියන්න වෙන්නේ එහෙමනොත් ඇඩ්‍රස් නොදැන හිටියොත් මේක දුකයි, මේක සමුදයයි, මේක නිරෝධයයි, මේක නිරෝධ මාර්ගයයි කියන්නේ ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එක දැනගෙන හිටියේ නැති වුණොත් නිවනටත් ඇඩ්‍රස් නැහැ. වහම එක තේරුම් ගන්න. සිතෙන් අල්ලගන්න එපා කිසි දෙයක්. කිසි කෙනෙක් අල්ලගන්න එපා, කිසි දෙයක් අල්ලගන්න එපා. තමනුත් තමම අල්ලගන්න එපා. ඊට පස්සේ ආන්න ඊට පස්සේ එනවා අපේ ස්වභාවය මතුවෙන. ඊට පස්සේ තමයි අපේ ස්වභාවය මතුවෙන්නේ. ඒක උරු අපේ ස්වභාවය නෙමෙයිද දැන් තියෙන්නේ? දැන් තියෙන්නේ දෘෂ්ටිමය ස්වභාවය. සමහර අය පුරුදු වෙලා ඉන්නෝ මේ දෘෂ්ටිමය ස්වභාවයට. ආ, ඒක ස්වභාවයක්නේ, ඒක මනුස්ස ගතියනේ, මනුස්ස ස්වභාවයනේ, මේක ස්වභාවයයි කියලා. ස්වභාවයන් දෙකක්. එකක් දෘෂ්ටිමය ස්වභාවය, අනිත් එක මේ සැබෑ සත්‍යමය ස්වභාවය කියලා ස්වභාව දෙකක් තියෙනවා. එතකොට දෘෂ්ටිමය ස්වභාවයේ ස්වභාවයක් කියලා හිතාගෙන ජීවත් වෙන්න පටන් ගත්තොත් එයා ඒ දෘෂ්ටි තුල ජීවත් වෙනවා. දෘෂ්ටි නිසා එයා විපාක විඳිනවා. දෘෂ්ටි වලට අනුකූලව එයාට චුති, ගති, ප්‍රතිසන්දි පීඩනෝ. අන්න එහෙම එයාගේ සංසාරය. ගති විමුක්ත කරගත්තොත් අන්න නියතෝ සම්බෝධි පරායනෝ කියපු ගණේට එයා ඇතුල් වෙනවා. දැනට සුළු හෝ ගතියක් තියෙනවා නම් යක්ෂ ගතිය, පෙරේත ගතිය, බලු ගතිය, මොකක් හරි ගතියක් තියන් ඉන්නවනේ, ඒ ගතියට යනෝමයි. මේ ගති ගැඹුරු සිතෙන් තේරුම් අරගෙන ප්‍රහාණය නොකළොත් එහෙම ඒක ගිහියද පැවිද්දද කවුද කියලා වේදනයක් නේ. අනිවාර්යෙන් ඒ ගති චිත්ත ධාරාව ඒ විදියට යාට සැකසෙනවා. ඒ විඳින දේ විඳවන්න ඕ සැකසෙනවා. අපිට ඒක දෙයක් තියලා එක එක විදිහට විඳින්න පුළුවන්. දැන් මම ඉස්සරහා මේ තියෙන පහන පෙන්නලා කිව්වොත් ඔබ මේ පහන දිහා බලන්න කියලා මේ පහන එක එක කෙනාට එක එක විදිහට විඳින්න පුළුවන්. තේරුණානේ? ඒ වගේම මම ඔබට එක්කෙනාට රුපියල් 10,000 ගන්න බෙදලා දුන්නොත් එහෙම ඒ 10,000 ඔබ කැමති විදිහට විඳින්න කිව්වොත් එක එක කෙනා එක එක විදිහට ඒක විඳිනවා. එක්කෙනෙක් කල්පනා කරනවා මම මේකෙන් පින්කමක් කරනවා. තව එක්කෙනෙක් කල්පනා කරනවා මම මේකෙන් බඩ පිරෙන්න කනවා. තව එක්කෙනෙක් කල්පනා කරනවා මට මේකෙන් ගිහලා අඩියක් ගන්න පුළුවන්. තව එක්කෙනෙක් කල්පනා කරනවා මේක ණයක් ගෙවන්න පුළුවන් කියලා. ඒකේ එක එක කෙනා විඳිනවා. එක එක විදිහට. එතකොට මේ ලෝකයේ එකම ස්වභාවයක් විවිධ මිනිසුන් විවිධ විදියට විඳීමයි තියෙන්නේ. එච්චරයි. වෙන දෙයක් නැහැ. එකම පිරිමියෙක් ගන්න ඒ පිරිමිය දහසක් දෙනා දහස් සෙදියකට විඳිනවා. එකම ගැහැණියක් ගන්න ඒ ගැහැණිය දහසක් දෙනා දහස් ආකාරයට විඳිනවා. එකම වචනයක් ගන්න ඒ වචනය දහසක් දෙනා දහස් ආකාරයට විඳිනවා. එකම ශරීරයක් එකම ඉන්ද්‍රියන් ටිකක් ගන්නවා. තම ශරීරයක් තම ඉන්ද්‍රියන් ටිකක් දහසක් දෙන දහස් ආකාරයකට අනේකාකාර මිනිසුන් අනේකාකාර විදියට තම ඉන්ද්‍රියන්ම ගන්නවද නැද්ද? තේරෙනවනේ මොකද්ද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? පුජ්ජල පුජ්ජලයා වශයෙන් අත්කර ගැනීම හෙවත් පුජ්ජලත්වය. දැන් සාමණේරයන්සෙ මෙතන කියන්නේ පුජ්‍යලයක් නැහැ කියන එකද? නෑ, මම පුජ්‍යලයක් නැහැ කිව්වොත් එහෙම මම අනාත්මවාදියෙක් වෙනවා. පුජ්‍යලයක්